ලුක් 12 වෙනි පරිච්ඡේදය. ඊ අතරතුරේදී ඔවුනොවුන් පෑගෙන තරමට දහස් ගණන් සමූහයක් රැස්ව සිටියදී උන්වහන්සේ පළමුකොට සිය ශ්‍රාවකයන්ට මෙසේ වදාරන්න පටන් ගත්සේක.
පරිසිවරුන්ගේ කුහක කම නැමැති මුහුන්වලින් පරිස්සම් වන්න. සැඟවී ඇති සෑම දේම හෙළිකරනු ලැබේ. සෑම රහසක්ම ප්‍රකාශ කරනු ලැබේ. එබැවින් ඔබ අඳුරෙහි පැවසූ දේ එළියෙහි අසන්න ලැබේ. ඇතුළු ගබඩාවලදී කනට කොඳුරන ලද දෙය පියසි මුදුනෙන් පළ කරනු ලැබේ. මාගේ මිත්‍රවරුනි, ශරීරේ නසා ඉන්පසු අන් කිසිවක් කළ නොහැකි අයට බිය නොවන්නැයි මම ඔබට කියමි. එහෙත් ඔබ බියවිය යුත්තේ කවරකුට දැයි මම ඔබට පෙන්වමි. ඔබ නැසුණු පසු නිරයේ හෙලීමට බලය ඇති තැනන් වහන්සේට බියවන්න. එසේය, උන්වහන්සේට බියවන්නැයි මම ඔබට කියමි. තුට්ටු දෙකකට ගේ කුරුල්ලන් 5 දෙනෙකු විකුණනවා නොවේද? දෙවියන් වහන්සේ උන්ගෙන් එකකුවත් අමතක නොකරන සේක ඔබගේ හිස කෙස් සියල්ල පවා ගණන් කොට ඇත. බිය නොවන්න, ඔබ ගේ කුරුල්ලන් රාශියකට වඩා අගනේය. තවද යමෙක් මිනිසයන් අභිමුවෙහි මා පිළිගත් බවට සාක්ෂි දරන්නේද? මිනිස්‍ය පුත්‍රයානෝත් දෙවියන් වහන්සේගේ දූතයන් අභිමුවෙහි ඔහු පිළිගත් බවට සාක්ෂි දරනසේක. එහෙත් මිනිසයන් අභිමුවෙහි මා ප්‍රතික්ෂේප කරන තැනැත්තේ දෙවියන් වහන්සේගේ දූතයන් අභිමුවෙහිදී ප්‍රතික්ෂේප කරනු ලැබේයයි මම ඔබට කියමි. මනුෂ්‍ය පුත්‍රයාණන්ට විරුද්ධව යමක් කියන කවරෙකුට වුවද කමාව ලැබෙන්නේය. එහෙත් ශුද්ධාත්මයාණන්ට විරුද්ධව අපහාස කරන්නාට නම් කමාවක් නොලැබෙන්නේය. ඔවුන් ධර්මශාලාවලටද අධිපතීන් හා ආණ්ඩුකාරයන් ඉදිරියටද ඔබ ගෙන යන කල ඔවුන්ට උත්තර දෙන්නේ කෙසේද කියාවත්, කියන්නේ කුමක්ද කියාවත් සිතමින් කරදර නොවන්න. ඔබ කිය යුතු දේ ඒ මොහොතේදීම ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබට දන්වනු ඇත.
සමූහයා අතරෙන් එක් තැනැත්තෙක් කතාකොට,
ගුරුදේවයිනි, මා සමග අපේ උරුමය බෙදාගන්න මගේ සහෝදරයාට කියවමැනව.
ඊ උන්වහන්සේට කීය. ඒත් උන්වහන්සේ කතා කරමින්,
මිත්‍රය, ඔබ කෙරෙහි නඩුකාරයෙකු නොහොත් දේපල බෙදන්නෙකුට මා පත් කළේ කවරෙක්ද?
ඊ ඔහුගෙන් ඇසූසේක.
තවද සියලු ආකාර තණ්හාවලින් පරිස්සම් වෙන්නට බලාගන්න. මිනිසියෙකුට කොතරම් දේපල තිබුණත් ඔහුගේ ජීවිතේ ඒ පිට රඳා නැත.
ඊ ඔවුන්ට වදාළසේක. උන්වහන්සේ උපමාවක් කියමින් මෙසේ වදාළසේක.
එක් ධනවතෙකුගේ වතු පිටිවල බොහෝ පළදාව ඇති විය. එවිට ඔහු තම සිතින් කල්පනා කරමින්, මම කුමක් කරම්ද? මාගේ භවභෝග රැස්කර තබන්න ඉඩ කඩ නැත. මම මෙසේ කරමි. මාගේ අටුකොටු කඩා දමා වඩා විශාල ඒවා ගොඩනගා ඒවායේ මාගේ සියලු ධනධාන්‍ය රැස්කොට තබා මාගේ පිනක මහත අවුරුදු ගණනාවකට සෑහෙන තරම් අගනා වස්තු සම්භාරයක් මෙහි රැස්කොට තිබේ. විවේක සුවයෙන් කාබී ප්‍රීතිවන්නැයි මටම කියා ගනිමි. එහෙත් දෙවියන් වහන්සේ ඔහුට කතාකොට, අඥානය, අද රාත්‍රියේදී ඔබගේ ප්‍රාණය ඔබෙන් ගනු ලැබේ. එවිට ඔබ රැස්කොට ගද්දේ කවරෙකුට අයිති වන්නේ දැයි වදාළසේක. දෙවියන් වහන්සේ ඉදිරියෙහි පොහොසත් නොවි තමාටම වස්තු රැස් කරගන්නා අය එවැනිය.
තවද උන්වහන්සේ සිය ශ්‍රාවකයන්ට මෙසේ වදාරනසේක්.
එහෙයින් මම ඔබට කියමි, කුමක් කමුද කියා ජීවිතය ගැනවත්, කුමක් අඳිමුද කියා ශරීරය ගැනවත් කරදර නොවන්න. කෑමට වඩා ජීවිතයේද, ඇඳුමට වඩා ශරීරයේද උතුම්ය. කපුටන් ගැන කල්පනා කරන්න. උන් වපුරන්නේ නැත. කපන්නේ නැත. උන්ට අටුකොටු නැත. ගබඩාවක්ද නැත. එහෙත් දෙවියන් වහන්සේ උන් පෝෂණය කරනසේක. ඔබ පක්ෂීන්ට වඩා කොතරම් අගනේද? සිත්තැවුලෙන් ඔබගේ ආයු ප්‍රමාණය දික්කර ගන්න ඔබ අතරින් කවරෙකුට පුළුවන්ද? ඉදින් එවැනි සුළු දෙයක්වත් කරගන්නට ඔබට නොහැකි නම් ඔබ අනෙක් කාරණා ගැන කරදරවන්නේ මන්ද? මානෙල් මල් ගැන කල්පනා කරන්න. ඒවා නූල් කටින්නේවත් වියන්නේවත් නැත. එහෙත් තමාගේ සකල රාජ තේජසින් සැරසී සිටි සලමුන් වුවද මානෙල් මලක්සේ විරාජමාන නොවී යයි මම ඔබට කියමි. ශ්‍රද්ධාහීන තැනැත්තෙනි, කෙතෙහි අද තිබී හෙට උදුනෙහි දමනු ලබන තෘණ දෙවියන් වහන්සේ මෙසේ සරසන සේක් නම් ඊට කොපමණ වැඩියෙන් ඔබ නොසරසන සේක්ද? එබැවින් ඔබ කුමක් කන්නේද කියාවත් කුමක් බොන්නේද කියාවත් සොයමින් කරදර නොවන්න. මේ සියල්ල ලෝකයේ සියලු ජාතිහු මුළු සිතින් සොයා යති. මේ දේවල් ඔබට අවශ්‍ය බව ඔබේ පියාණන් වහන්සේ දන්නාසේක. එසේ නොව උන්වහන්සේගේ රාජ්‍යය සොයා යන්න. එවිට මේ දේවල්ද ඔබට දෙනු ලැබේ. කුඩා රැළ බිය නොවන්න. ඔබට රාජ්‍යය දෙන්නට ඔබගේ පියාණන් වහන්සේ සැදී පැහැදී සිටිනසේක. ඔබ සතුදේ විකුණා දන් දෙන්න. නොදිරන පසුම්බිද නොපිරිහෙන වස්තුද ස්වර්ගෙහි ඔබට සපයා ගන්න. එහිදී ඒවාට සොරු ලං නොවෙති. කාවෝදනාස්ති නොකරති. මන්ද ඔබගේ වස්තුව කොතැනද ඔබගේ සිතත් තැනමය. ඔබගේ ඉඟපටි බැඳගන්න. පහන්ද දල්වා තබා ගන්න. තම ස්වාමියා සරණ මංගල්‍යයෙන් පසු පෙරලා අවුත් දොරට තට්ටු කළ වහාම දොර හරිනුවස් ඔහුගේ ඊම බලබලා සිටින මනුෂ්‍යයන් හා සමානව සිටින්න. ස්වාමියා එන කල දාසයන් අවදිව සිටිනු ඔහු දුටුවොත් ඒ දාසයෝ භාග්‍යවන්තයෝය. ඇත්තෙන්ම මම ඔබට කියමි, ඔහු තමාගේ ඉඟපටිය බැඳ ඔවුන් කෑමට හිඳුවා ඔවුන්ට උපස්ථාන කරන්නේය. ඔහු දෙවන යාමයේදී හෝ තුන්වන යාමයේදී හෝ අවුත් එලෙසම දකින්නේ නම් ඒ දාසයෝ භාග්‍යවන්තයෝය. එහෙත් සොරා කොයි පැයේදී එන්නේ දැයි ගෙදර ස්වාමියා දැන සිටියේ නම් ඔහු නොනිදා හිඳ තමාගේ ගෙය බිඳීමට ඉඩ නොදෙන බව දැනගන්න. එබැවින් ඔබත් සූදානම්ව සිටින්න. මෙසේ කියන්නේ ඔබ බලාපොරොත්තු නොවන පැයකදී මනුෂ්‍ය පුත්‍රයාණන් වඩින නිසාය.
එවිට පේදුරු කතා කරමින්,
ස්වාමීනි, මේ උපමාව වදාරන්නේ අප උදෙසාද නැතහොත් සියල්ලන් උදෙසාද?
ඊ උන්වහන්සේගෙන් ඇසීය. එවිට ස්වාමීන් වහන්සේ මෙසේ පිළිතුරු දුන්සේක.
ඉදින් ස්වාමියා විසින් තම ගෙයි වැසියන්ට නියම වේලාවට ආහාර කොටස සපයන පිණිස ඔවුන් කෙරේ පත්කරනු ලබන විශ්වාසී සිහිනුවණ ඇති ගබඩාකාරයක් කවරෙක්ද? ස්වාමියා ආකල යම් දාසයෙකු සිය සේවයෙහි සිටිනු ඔහු දුටුවොත් ඒ දාසේ අභාග්‍යවන්තයෙක්ය. ඒ ස්වාමියා තමා සන්තක සියල්ල කෙරෙහි ඔහු පත් කරන්නේ යයි ඇත්තෙන්ම මම කියමි. එහෙත් ඒ දාසයා මාගේ ස්වාමියාගේ ඊම පමාවනු ඇතැයි සිතමින් දැසි දසුන්ට පහර දෙන්නටත් කාබී මත්වන්නටත් පටන් ගතහොත් ඔහු බලාපොරොත්තු නොවන දිනකදී නොදන්නා පැයකදී ඒ දාසයාගේ ස්වාමියාවුත් ඔහුට දරුණු ලෙස දඬුවම් කොට අවිශ්වාසීන්ට නියම ඉරණම ඔහුටත් නියම කරන්නේය. සිය ස්වාමියාගේ අදහස දැනගෙනත් ඒ අදහස පරිදි කටයුතු සංවිධානය නොකළා වූද ක්‍රියා නොකළා වූද දාසයා බොහෝ පහර ලබන්නේය. එහෙත් ඒ අදහස නොදැන පහර ලැබීමට නිසි දේ කළ අය ස්වල්ප වශයෙන් පහර ලබන්නෝය. යමෙකුට බොහෝ දේ දෙන ලද්දේද ඔහුගෙන් බොහෝ දේ බලාපොරොත්තු වනු ලැබේ. යමෙකුට බොහෝ දේ පවරන ලද්දේද ඔහුගෙන් ඊටත් වැඩියෙන් බලාපොරොත්තු වනු ලැබේ. පොළොව මත ගිනි ලන්නාවෙමි. ගින්න දැනටම ඇවිලී තිබේ නම් කොපමණ හොඳද? මට එක්තරා බෞතිස්ම ස්නාපනයක් ලබන්න තිබේ. ඒ ඉටුවන තුරු මම දැඩි සිත් වේදනාවෙන් පසුවෙමි. පොළොවෙහි සාමය දෙන පිණිස ආවෙමි. ඔබ සිතන්නාහුද? එසේ නොවේ. මා ආවේ භේද ඇති කරන පිණිසයයි මම ඔබට කියමි. මෙවක් පටන් එක ගෙදර වසන පස් දෙනෙකුගෙන් දෙදෙනෙකුට විරුද්ධව තිදෙනෙක්ද, තිදෙනෙකුට විරුද්ධව දෙදෙනෙක්ද භේදවන්නෝය. පියා පුතාටත්, පුතා පියාටත්, මව දුවටත්, දුව මවටත්, නැන්දම්මා ලේලියටත්, ලේලිය නැන්දම්මාටත් විරුද්ධව භේදවන්නෝය.
තවද උන්වහන්සේ සමූහයන්ට කතාකොට,
අවරදිගින් වලාකුලක් නඟිනු ඔබ දක්නා විට වර්ෂාවක් එන්නේ යයි ඔබ එවේලේම කියන්නහුය. එසේම වහින්නේය. දකුණු දිගින් සුළඟ හමන විට දැඩි ග්‍රීෂ්මයක් වන්නේ යයි ඔබ කියන්නහුය. එසේම වන්නේය. කෛරාටිකයනි, අහසේද පොළවේද ලකුණු තෝරාදීමට ඔබ දන්නාහුය. එහෙත් මේ නියමිත මොහොත ඔබ නොදන්නේ කෙසේද? හරිදේ කුමක් දැයි ඔබම විනිශ්චය නොකරන්නේ මන්ද? ඔබේ පැමිණිලිකාරයා සමග උසාවියට යන විට මඟදීම ඔහු සමග බේරුමක් කර ගැනීමට බොහෝ වෙහෙස මහන්සි ගන්න. එසේ නොකළොත් සමහර විට ඔහු ඔබ නඩුකාරයා වෙත ඇදගෙන යන්නේය. නඩුකාරයාද ඔබ උසාවියේ නිලධාරියාට බහර දෙන්නේය. උසාවියේ නිලධාරියා ඔබ හිරගෙට යවන්නේ. අන්තිම සතේට ගෙවෙනතුරු ඔබ එතනින් පිටතට නොයෙන්නේ යයි ඔබට කියමි.